Dai, sado. දෙදහස් විසි එක වසරේ අටවැනි මාසේ අටවැනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, විශාල රෝග පීඩා උදරකින් මුළු මහත් ලෝකයේම වෙලාගෙන ඉන්න මොහොතක තමයි අපි මේ මොහොතේ ධර්මය අහන්නේ. පින්නතුනි, බලන්න, ජීවිතේ ධර්මය කියන එක කොච්චර වටිනවද කියලා තේරෙන්නේ මරණ ඇඳට, ලෙඩ ඇඳට වැටුණහම. කොච්චර දේපල වෙනුවෙන්, වස්තුව වෙනුවෙන්, ධනධාන්‍ය වෙනුවෙන්, බලය නිලය තනතුරු වෙනුවෙන් ජීවිතේ අප්‍රමාණ මැරුණත් අවසානයේදී ලෙඩ ඇදේදී සමන්ට සුවසහනයට තියෙන්නේ ධර්මයේ විතරයි. ඒක මටත් එහෙමයි, ඔබටත් එහෙමයි, කාටත් එහෙමයි. මට මතකයි, මමත් දැඩි රෝගාබාධයකින් රෝහල්ගතව සිටින අවස්ථාවේදී ඒ රෝහලේ උළු අස්සේ කුඩා ප්‍රමාණයේ වෙසක් කාඩ් එකක්, ලියුම් පොඩි ලියුම් කවර එක ප්‍රමාණයක වගේ වෙසක් කාඩ් එකක් ඒ උළු අස්සේ ගහලා තිබුණා. ඒක තිබුණේ සතර පෙරනිමිති සහ බුදුරජාණන් වහන්සේගේ රූපයක් තමයි සටහන් කරලා තිබුණේ වෙසක් කාඩ් එක. පින්නතුනේ, රෝගී ඇඳේ සිටිද්දී ඒ වෙසක් කාඩ් එක මට මහා විහාර මන්දිරයක ලස්සනට වඩා ලස්සනට අගේට පෙනුණා. වටිනාකමකින් යුක්තව පේන්න පටන් ගත්තා. මේ ළඟ දිනෙමේ, මීට අවුරුදු 25කට 30කට කලින්. එවිට මම තේරුම් ගත්තා මේ බුදුරුව, බුදුබණ මොනතරම් සහනයක් ගෙනල්ලා දෙනවද හිතකට. බොහොම අසරණ වෙච්ච වෙලාවට, කවුරුත්ම නැති වෙලාවට කියලා මට තේරුණා. ඊට පස්සේ මම පුරුදු වුණා සියලුම රෝහල් වලට බුද්ධ පින්තූර රාමු කරමින් ලබා දෙන්න. මම එහෙම කාලයක් ලබා දුන්නා. ඉතින් මම කොළඹ ජාතික රෝහලට පවා ලබා දුන්නා. එහෙම ලබා දුන්නාම සමහර ආගම් වල අය මේක පොදු ස්ථානයක්, අපි කාගෙත් ස්ථානයක් කියලා ඒ බුද්ධ රූප ගැලෙව්වා. ඒ වගේම ඒකේ ඉන්න වැඩ කරන වෛද්‍යවරුන්ට, නර්ස්ලට බලපෑම් කළා, කාලකෝලහල කරා වෙනත් ආගමිකයෝ කණ්ඩායමක්. ඊට පස්සේ අපිට වුණත් ඒ බුද්ධ රූප ලබා දීම ප්‍රශ්නයක් බවට පත් වුණා. රෝහල් වලින් කිව්වා අනිත් ආගමිකයෝ ගහන්න දෙන්නේ නැහැ මේවා කියන හදනමේ හිටියා. ඉතින් කෙසේ වෙතත් පින්නතුනි, බුදුරුව මොනතරම් සැනසිල්ලක් ඇති කරනවද හැම මිනිස්සෙකුටම කියන කාරණේ අපි සිහිපත් කරන්න ඕන. ඒ නිසා අපි අතට ගත්ත දේ හැමදාම හැමදේම දාලා යද්දි හිතට ගත්ත දේ පමණක් අරන් යනවා කියන ඒ දහමට අනුව අපි කවුරුත් කල්පනා කරලා බලන්න ඕන. අපි කොහොමද ධර්මයෙන් හිතට යමක් එකතු කරගන්නේ කියලා. ඒ කියන්නේ ලෝභ, දේශ, මෝහ වශයෙන් එකතු කරගන්න දේවල් හරීම තාවකාලිකයි. අලෝභ, අද්වේෂ, අමෝහ වශයෙන් එකතු කරගත්ත දේ විතරයි පින්නතුනේ අවසානයේ අපිට සැනසිල්ල පිණිස පවතින්නේ. ඒක අද දායකත්වයේ දක්වන්නේ මේ අම්මා තුළිනුත් අපිට දකින්න තියෙනවනේ. මතක් වෙලා තියෙන්නේ තමන් ජීවිතේ කරපු ඒ යහපත් පුණ්‍ය ධර්ම තමයි සිහිපත් වෙලා තියෙන්නේ. ඒ වගේම සියලු දෙනාට ස්තුතිවන්ත වෙන්න, ඒ භික්ෂූන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කරන්න, වන්දනාමාන කරන්න කල්පනා වෙනවා. ඒක දැහැමි සිතක, යහපත් සිතක ලක්ෂණය. එහෙම සිත් පහළ වීම. ජීවිතයේ කෙනෙක් ජීවිතේ හදා ගන්නවා තරුණ වියේදී. එහෙම නැත්නම් ජීවිතේ නිවැරදි කරගන්නවා මැදි වියේදී. එහෙමත් නැත්නම් අඩුම තරමේ මහලු වියේදී ජීවිතේ නිවැරදි කරගන්නවා. එසේත් නැත්නම් මරණාසන්න මොහොතේදී හරි ජීවිතේ නිවැරදි කරනවා සත්පුරුෂයෙක්. එහෙම නැති වුණොත් වෙන තුනේ සංසාරය සපවත් කරගන්න අපහසු වෙනවා. මිනිසුන්ට තේරෙන්නේ මරණාසන්න මොහොතේදී වෙන්න පුළුවන් බොහෝ දෙනෙකුට මනුෂ්‍යාත්මය කියන එක මොනතරම් දුර්ලභද, කොච්චර වටින දෙයක්ද, සද්ධර්මය කියන එක මොනතරම් වටින දෙයක්ද, බුද්ධෝත්පාද කාලය මොනතරම් වටින දෙයක්ද, මිත්‍යා දහමක උපදින් නැතුව මේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්මා දිට්ඨික දහමක ඉපදීම මොනතරම් භාග්යක්ද කියලා තේරෙන්න පටන් ගන්නේ සමහර අයට මරණාසන්න මොහොතේ, සමහර අයට මැදි වියේදී, සමහර අයට තරුණ වියේදී, සමහර උදවියට සංසාර පුරුදු නිසා කුඩා වයසම මේක තේරෙන්න පටන් ගන්නවා. අන්න එහෙම තේරෙන්න පටන් ගත්තට පස්සේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙන ගැඹුර, හරය, වටිනාකම, උතුම් බව හොඳට තේරුම් අරගෙන ජීවිතය යථාර්ථවාදීව, දහමට අනුකූලව, සත්‍යවාදීව තථාගතයන් වහන්සේගේ ධර්මය අනුගමනය කරනවා. දහමත් ප්‍රෝඩාවක් බවට පත් කරගන්න නැතුව, බොරුවක් බවට පත් කරගන්න නැතුව, අවිද්‍යාවක් බවට පත් කරගන්න නැතුව තමන්ගේ සිත දිහාම බලාගෙන ඒ හිතේ තියෙන කුණු පිරිසිදු කරගෙන වාසය කරන ලෝක මායාවට සිටින්නේ නැතුව. සමහර ලෝකයේ උදවිය ඉන්නෝ ලෝක මායාවට තමයි ධර්මය. ඒ කියන්නේ බුදුවරුත් දෙවිවරුත් දකින්නෝ ඇත්තේ තමන්ගේ මේ කාය ස්වરૂපය කියලා තමයි සමහර අඥාන මිනිස්සුන්ට හිතෙන්නේ. නමුත් මේ ලෝකයේ බුදුවරු දෙවිවරු දකින්නේ පින්නතුනි මිනිස්සෙගේ හිත. ඔබ කවදාක හරි බුදු කෙනෙක් අභිමුඛව හම්බුනහම ඔබේ මූණෙන් පංචස්කන්ධයෙන් වඳින හැටි බලලා නෙමෙයි ඔයගොල්ලෝ සද්ධාවන්ත වෙන්නේ. සමහර අයට ඇස් විතරයිනේ තියෙන්නේ. එතකොට ඇස් විතරක් තියෙන කෙනා නම් ඔන්න පංචස්කන්ධයෙන් වඳිනකොට හිතනවා මේ මිනිස්සයා ගරු කරනවා කියලා හිතනවා. එහෙම නෙමෙයි බුදුවරු බලන්නේ මොනියම් කාය ඉරියව්වක් තිබුණත් බලන්නේ මෙයාගේ සිත. කඩුවක් අමෝරාගෙන එන අඟුලිමාලගේ සිත බැලුවා. බලනකොට මේ මිනිස්සගේ හිත හොඳයි. තේරුණා නේද? හිත හොඳයි. ඒ නිසා ඒ හිතට පිහිට වුණා. ඒ වගේම පින්නතුනේ මොනතරම් රන් රිදී මුතුමැණික් මාල පළඳගෙන හිටියත් සමහර බුද්ධ කාලයේ රජවරුන්ගේ සිටුවරුන්ගේ මලින් පහනින් පුදන්නාවත් ඒ සිටුවරුන්ගේ ඒ පුජ්‍යලයන්ගේ සිත් හොඳ නැති බව දැකලා බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනාව පවා ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ ඝණයා අපිරිසුදුයි කියලා. ඝණයා අපිරිසුදු තැනක ධර්ම දේශනා කරලත් නැහැ. ඒ වගේ සිත් පිරිසුදු බව කියන එක බුදුගුරු නිරන්තරයෙන්ම දැකලා තියෙනවා. එහෙමනම් මේ සිත හදන වැඩපිළිවෙල තමයි බුදුහාමුදුරුව පෙන්වන්නේ. ඒ හිත හදාගන්න පුළුවන් තමන්ටමයි. ඒ හිත හදාගන්න පුළුවන් තමන්ටමයි. කුමක්ද පින්නතුනේ හිත හදාගන්න අපි කළ යුතුව තිබෙන්නේ? අවිද්‍යාව නිසායි හිත වෙනසී තිබෙන්නේ. විද්‍යාව පහල කරගන්න ඕනේ. ජීවිතයේ පිළිබඳව සැබෑ අවබෝධය ඇති වෙන්න ඕන. ජීවිතය කියන්නේ මොකක්ද, මේ සංස්කාර පින්ඩය කියන්නේ මොකක්ද කියලා විද්‍යාත්මකව යථාර්ථිකව තමන්ගේ යටි සිතටම මනසටම අවබෝධ කරවන්න ඕන. එසේ අවබෝධ කරන්නේ නැත්නම් උඩ මායාවක් විතරයි, ඒක යටි හිත දැනගන්නේ නැහැ. එතකොට හිත නිවන් දකින්න ඕන. දැනුම නෙමෙයි නිවන් දකින්න ඕන, හිතයි. දැනුම නිවන් දකලා වැඩක් නැහැ. සිත නිවන් දකින්න ඕන. ඒ නිසානේ සචිත්ත පරියෝ දපනන් කියන වචනයක් පාවිච්චි කරන්නේ, ඒකයි. ඒ නිසා හිතෙන් පිරිසුදු අයයි භාග්‍යවන්තයන්, හිතෙන් පිරිසිදු අයයි මේ සාසන ධර්මයට වටින්නේ පින්නතුනි. ඒ නිසා හිත පිරිසිදු කර ගැනීමේ වැඩපිළිවෙලෙහි නිරන්තරයෙන්ම යෙදී කටයුතු කරන්නට සීලු දෙනාම හොඳ අදිෂ්ඨානයකින් යුක්ත වාසය කරන්න ඕන. එවිට මේ භවයේ පමණක් නෙමේ පින්නතුනි, ඊළඟ සංසාර භවයේ පවා සාර්ථක කර ගැනීම සඳහා එය මහත්සේ උපකාරක ධර්මයක් බවට පත් වෙනවා පින්නතුනි. නිර්වාණ ධර්මය කියලා කියන්න පින්නතුනි, ඒක සූක්ෂම ධර්මයක්, ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ධර්මයක්, ඉන්ද්‍රියන්ට ගෝචර නැති ධර්මයක් පින්නතුනි. එවනම් මේ ඉන්ද්‍රියන්ට ගෝචර නැති ධර්මයේ අපි ඉන්ද්‍රියන් වලින් බලන්නේ නැතුව අපි පුරුදු වෙන්න ඕන ඉන්ද්‍රියන්ගෙන් තොරව බලන්න. ඉන්ද්‍රියන්ගෙන් බලන්නේ නැතුව ඉන්ද්‍රියන්ගෙන් තොරව බලන්න අපි පුරුදු වෙන්න ඕන. අන්න ඒකට කියනවා පින්නතුනි ලෝකෝත්තර ඇස, ලෝකෝත්තර ඥානය කියලා කියනවා. ඉන්ද්‍රියන්ගෙන් තොරව බලන්න බැරිද? පුළුවන් පින්නතුනි. ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඇහෙන් පේන්නේ සත්වයාට මිත්‍යා දෘෂ්ටිය, කල්පිත ලෝකය. ඉන්ද්‍රියන්ගෙන් තොරව බලන විට පමණයි සම්මා දිට්ඨිය පහළ වෙන්නේ, සම්මා දිට්ඨිය පේන්නේ. ඉන්ද්‍රියන් තුලින් නිවන සෙව්වට කවදාවත් ඉන්ද්‍රියන් තුලින් නිවන හම්බ වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් තුල ඇස හරියට මහා බ්‍රහ්මයාගේ ඇස කියලා කියනවා. ඒ කියන්නේ මෙවුන් කාර්යය හැටියට සලකන්නේ මහා බ්‍රහ්මයානේ. ඒතකොට මහා බ්‍රහ්ම සංකල්පයේ තියෙන කාලෙදී ඔය මහා බ්‍රහ්මයාගේ ඇස තමයි ඉන්ද්‍රියන් ඇස. මහා බ්‍රහ්මයා කියලා අදහස් කරේ මිනිස්සුන් මේ ලෝකයේ මේ මිනිස්සයා කියලා කෙනා සවි වුණේ කොහොමද? නිර්මාණය වුණේ කොහොමද කියලා විද්‍යාවක් හොයාගන්න බැරි වුණාම නොදන්න දේවල් වලට කල්පිතයක් ලබා දුන්නා බ්‍රහ්මදේව කියලා. අපිත් කීමට කියන්නේ මොකක්වත් උත්තරයක් හොයාගන්න බැරි වුණාම ඉතින් දෙයියෝ තමයි දන්නේ කියලා. ආන්න ඒ වගේ තමයි. ඒ කාලෙත් එහෙමයි. නොදන්න දේවල් වලට දේව සංකල්පයක්, රක්න සංකල්පයක් එකතු කළා. එවනම් පුජ්‍යල ඇසෙන් කොතරම් නිවන සෙව්වත් කවදාවත් නිවන හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. කියන්නේ නිවීමක් නැහැ. පුජ්‍යලත්වය කියලා කියන්නේම දැවීමක්. පුජ්‍යලත්වයෙන් ඔබට ගිහිල්ලා එහාට ගිහිල්ලා තමයි පින්නතුනේ නිවනක් ධර්මයක් අපි සොයාගත යුතුව තිබෙන්නේ. මේ ඉන්ද්‍රියන් ඉක්මවීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඉන්ද්‍රියන් විශ්වාස කරනකම්, ඉන්ද්‍රියන් මම මගේ ආත්මය කොට ගන්නකම්, ඉන්ද්‍රියන් තුල මම ඇතය, ඉන්ද්‍රියන් මගේය කියලා විශ්වාසයක් තියෙනකම් කවමදාකවත් වෙනතුනේ සත්‍ය අවබෝධ කරගන්න බෑ. මම කියන පුජ්‍යලයක ඉන්නවය. ඒ පුජ්‍යලයාට හැමදේම දැකිය හැකිය, බැලිය හැකිය කියලා කල්පනා කරනවා නම් කවමදාකවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ. මේ ඉන්ද්‍රියන් මම මගේ ආත්මය නොවේ. මේ ඉන්ද්‍රියන් තුල මම නොවේ. මේ ඉන්ද්‍රියන් මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ. ආදි වශයෙන් දකින කෙනා පමණයි පින්නතුනි මේ ලෝකයෙන් ගැලවෙන්නේ. මේ පංචස්කන්ධය මම නොවේ, මගේ ආත්මය නොවේ. මේ සදායතන මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා දකින කෙනා තමයි, මේක තමයි පින්නතුනි ලෝක සත්‍ය, පරම සත්‍ය. කල්පිත ලෝකයක් නේ තියෙන පින්නතුනි, මිත්‍යා කල්පිතයක්. මොකද්ද තියෙන්නේ? මිත්‍යා කල්පිතයක්. ඒකට කියනවා මිච්ඡා සංකප්ප. මිච්ඡා සංකප්ප තියෙන බෞද්ධයන්ට විතරද නෑ, ලෝකේ ඉන්න සියලුම දෙනාට මිත්‍යා සංකල්ප තියෙනවා. මිත්‍යා සංකල්ප තුළ ගොඩනැගෙන්නේ මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. ඒ කියන්නේ මුවාට මිරිඟුව ජලය වගේ පෙනුනොත් මොකද වෙන්නේ? මුවාට මිරිඟුව ජලය වගේ පෙනුනොත් ජලය පස්සේ දුවනවා. තේරුණා නේද? එතකොට මිනිස්සුන්ට ධන තණ්හා, බල තණ්හා, නිල තණ්හා ඕවා පස්සේ පෙරේතයෝ වගේ දුවගෙන යන්නේ ඇයි? කුම්බාණ්ඩිය වගේ දුවගෙන යන්නේ ඇයි? ඒ දුවගෙන යන්නේ අවිද්‍යා සහගතව අර මුවාට මිරිඟුව ජලයේසේ පේනවා. ඒ කියන්නේ හරයක් නැති ලෝකය හරයක් ලෙස පේනවා. පින්නතුනේ බුදුහාමුදුරු පෙන්නනන්නේ මේ ලෝකේ අසාරේ සාරමතිනෝ. මේ ලෝකේ මිනිස්සු ඉන්නවා අසරු දේවල් සරුයි කියලා දකිනවා. සමස්ත ලෝකේ ගත්තහම 90%ක්ම එහෙම පිටිසක් නොවේ දින්නේ. එහෙම පිටිසක් ඉන්නේ. ඒගොල්ලෝ සරුයි කියලා හිතන්නේ අසරු දෙයක්මයි. තර්කයක් නැහැ. භෞතිකත්වය ජීවත් වීම සඳහා උපකාර වෙනවා. නමුත් ඒවා ආත්මය සහ පරමාර්ථයක් කොට ගන්නවා නම් අන්න එතන තමයි ඒ අයගේ තියෙන වරද. ඒ කියන්නේ ධනයෙන් සියල්ල කරගත හැකි, නිලයෙන් සියල්ල කරගත හැකි කියලා හිතනවා නම් ඒක තමයි වරද බවට පත් වෙන්නේ. ඒක තමයි වරද බවට පත් වෙන්නේ. එනිසාවෙන් අපි සම්මාදිට්ඨික පුජ්‍යලය බවට පත් වෙනවා කියලා කියන්නේ මේ සංස්කාරකයන්ගේ නිෂ්ප්‍රයෝජන බව, මිරිඟු සහිත බව, ඒ රැවටිලි ස්වභාවයෙන් අත් මිදෙන්න ඕන. පින්නතුනේ ඉන්ද්‍රයන් තුළ මම සිටිනවාය, මම ඉන්ද්‍රයන් තුළ සිටිනවාය කියන සංකල්පය තමයි පුහුදුන් සත්වයාට පහළ වෙන්නේ. මේ මම දකිනවාය, මේ මට පෙනෙනවාය. එතනින් බලද්දි කවදාවත් නිවන හොයන්න බෑ. ලෝකේ වටේ කොච්චර ගිහිල්ලා බැලුවත් ඉන්ද්‍රයන් වලින් නිවන හෙව්වට කවදාවත් හොයන්න බෑ පිළිතුර. එහෙමනම් කුමකින්ද මේ සත්‍ය අවබෝධය ලබා ගන්නේ? අතීන්ද්‍රිය ඥාන කියන එකක් පහළ කරගන්න ඕන. අතීන්ද්‍රිය ඥාන. අතීන්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? එහෙමනම් අපිට තියෙනවා ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. මන ඇස, ඊට පස්සේ මන ඇසට සම්බන්ධ ප්‍රඥා ඇස ආදි වශයෙන් තියෙනවා. මෙන්න මේවා සියල්ල ඉක්ම වූ ඥානයක්, දර්ශනයක් තියෙනවා. අතීන්ද්‍රිය, අතීන්ද්‍රිය ඉන්ද්‍රයන්ට වඩා එහා. අති කියන්නේ ඒව ඉක්ම වූ කියන එක, ඒවට වඩා උසස් කියන එක. අති විශිෂ්ට කියලා කියන්නේ ඒ වගේ අති ඉන්ද්‍රියක් තියෙනවා. අති ඉන්ද්‍රිය ඥානය. අති චිත්ත තියෙනවා. ඒ වගේම එක වැඩිපුර එකක්, විශේෂ එකක් බවට පත් වෙනවා. අන්න ඒවට තමයි පින්නතුනේ සම්මා කියන වචනේ ගැනෙන්නේ. සම්මා, සම්මා කියන වචනේ ගැනෙන්නේ අර අති කියන එකට. ඒකට සම්මා දිට්ඨි කියන්නේ දැක්මක් නෙමෙයි, අති දැක්මක්, අතීන්ද්‍රිය ඥානයක්. අතීන්ද්‍රිය ඥානයක් පින්නතුනේ. එහෙමනම් ඉන්ද්‍රයන්ට සාපේක්ෂිතව නෙමෙයි බලන්නේ. ඉන්ද්‍රයන්ට සාපේක්ෂිතව නෙවෙයි බලන්නේ. බුදුවරු ධර්ම දේශනා කළෙත් නැහැ. බුදුවරුන්ගේ පැවැත්මක් තිබුණෙත් නැහැ. භෞතික පදනමක් මුල් කරගෙන. ඒක මහා පුදුම විශ්වීය දහමක් නේ. ඒක බුදුවරේ ප්‍රායෝගිකව ඔප්පු කළා පෙන්නලා තියෙනවා. විශ්ව ස්වභාවයෙන්ම ගසක් යට උපදින මහා බුද්ධ රාජ්‍යයට මාලිගාවක නොව ගසක් යටම බුදු බව ලබන කොච්චර මහත් ධන මහ සිටුවරු මාලිගා වගේ හදලා පන්සල් පූජා කරලා තිබුණත් ආරාම පූජා කරලා තිබුණත් ඒවන මේ තෝරගන්නේ පිරිනුවන් පෑම සඳහා ස්වභාවිකවම ගසක් යට විවෘත ස්ථානයක. ඉතින් ඒ තමයි බුදු කෙනෙක්ගේ විශේෂත්වය. අපි ගෘහයක් ඇතුලේ කොහේ හරි රෝහලක නිවසක උපදිනවා. ඊට පස්සේ ගෘහයකම ජීවත් වෙනවා. ගෘහයකම මිය යනවා. බුදුවරු ඊට වඩා හාත්පසින්ම වෙනස් නේද? එයින් පෙන්වා දුන්නා බුදුවරයෙක්ගේ වචනය කවදාවත් පිටුනේ නෑ. ධනය වෙනුවෙන්, නිලය වෙනුවෙන්, මානය වෙනුවෙන් බුදු කෙනෙක් දැක්කද දෙයක් ඒ වෙනුවෙන් ක්‍රියා කළා. ඒ බුදුවරයන්ට මොනතරම් ගැරහීම් කළත්, නින්දා කළත්, අපහාස කළත්, දානි දුන්නත්, නොදුන්නත්, ඒ මොනවා වුණත් බුදු කෙනෙක්ගේ ස්වභාවය බුදු කෙනෙක් ප්‍රකට කළා. ඒක විශිෂ්ටයි පින්නතුනි. අඟුලි මාල මහන කරගන්න එපයි කියලා මුළු ලෝකයක්ම කිව්වා නෑ. බුදු කෙනෙක් දකින්නවනම් ඒ දේ හරියට කරනවා බුදුහාමුදුරුවෝ. ඒකට හේතුව ඉන්ද්‍රිය සාපේක්ෂිත තැනක පුජ්‍යලේ ආරක්ෂා කරන්න නෙමෙයි බුදු කෙනෙක් ඉන්නේ. දැන් සාමාන්‍ය ලෝකයා කොතනද ඉන්නේ? පුජ්‍යලේ ආරක්ෂා කරන්න. පුජ්‍යලයාට නින්දායේ, අපහාසයේ, ගැරහීමේ, ධනයට හානි වෙයි, කීර්තියට හානි වෙයි, ලාභයේ සත්කාරයේ නැති වෙයි කියලා පුජ්‍යල ආරක්ෂාව නැතිනේ. නමුත් බුදුවරුන්ට තියෙන එහෙම නෙමෙයි. සත්‍ය සත්‍ය. ඒ සත්‍ය දකින්නේ ඉන්ද්‍රිය සත්‍යක් නෙමෙයි. දැන් ඉන්ද්‍රිය ලෝකයේ ඉන්න මිනිස්සු සත්‍යයි කියලා හදාගත් එකක් තියෙනවා. ඒ සත්‍ය මහා අමුතු සත්‍යයක්. ඒ පුදුන් සත්‍යය හදාගත්ත සත්‍ය පුජ්‍යලයාගෙන් පුජ්‍යලයටත් වෙනස් වෙනවා, පලාතින් පලාතටත් වෙනස් වෙනවා, ආගමෙන් ආගමටත් වෙනස් වෙනවා, රටින් රටටත් වෙනස් වෙනවා. ඒගොල්ලෝ හදාගත්ත සත්‍ය. නමුත් බුදු කෙනෙක් දකින්නේ මේ ලෝකයේ සාධාරණ පැවැත්මේ සත්‍ය, තථාගත සත්‍ය, පවතින ස්වභාවයේ සත්‍ය. ඒක මිනිස්සෙක් විසින් කරන කල්පිතයක් නොවේ. සත්‍ය කල්පිතයක් නොවේ. පරම සත්‍ය කල්පිතයක් නොවේ. ඒ නිසාවෙන් ඒට ආගම, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක්, රටක්, පළාතක් ભેදනයක් වන්නේ නැහැ. ඒ නිසා ඒ සත්‍ය පරම සත්‍යයක්. මොකද්ද පින්නතුනි සත්‍ය? ඒකද සත්‍ය, මේකද සත්‍ය? එහෙම නැත්නම් අරකද සත්‍ය, මේකද සත්‍ය? ලෝකයා විසින් නම් කරපු ඒකත් නෙමේ සත්‍ය, මේකත් නෙමේ සත්‍ය, අරකත් නෙමේ සත්‍ය, මේකත් නෙමේ සත්‍ය. හිතනවට වඩා, දකිනවට වඩා හාත්පස වෙනස් වූ සත්‍යයක් ලෝකේ පවතින්නේ. පූදුන් සත්‍යයා හිතනවට වඩා, දකින්නට වඩා හාත්පස වෙනස් වූ සත්‍යයක් ලෝකේ පවතින. අන්නේ සත්‍ය අවබෝධ කරගන්න කියන එක තමයි බුදු කෙනෙකුගේ අනුශාසනය. දුක්ඛ සත්‍ය දුක්ඛ වශයෙන්ම දැක්කනම් හරි. දැන් දුක්ඛ සත්‍ය දුක්ඛ වශයෙන්ම දැකලාද ඉන්නේ ජනතාව? දුක්ඛ සත්‍ය දුක්ඛ වශයෙන් දැකලා නැහනේ. දුක්ඛයේ සුඛ වශයෙන් දැකලා තියෙනවා. නিত্য වශයෙන් දැකලා තියෙනවා. ආත්ම වශයෙන් දැකලා තියෙනවා. වේදනාත්මක දුක පමණක් නෙමෙයි බුදු කෙනෙක් දුකයි කියලා කියන්නේ. අවිද්‍යාවටත් කියන්නේ දුකයි කියලා. අවිද්‍යාව හට ගන්නවනම් එතන තියෙන්නේ දුක. සංඥාව හට ගන්න ඕන නම් එතන තියෙන දුක, සංඛාර හට ගන්න ඕන නම් එතන තියෙන දුක, විඥානෙ හට ගන්න ඕන නම් එතන තියෙන දුක, නාම රූප හට ගන්න ඕන නම් ඒ තුල ඇලෙනවා නම් ඒ තියෙන දුක. ඒ විදිහට පෙන්නලා කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. එහෙමනම් මේ ලෝභ දේශ මොහ කියන්නේ සංකල්පිත රැවටීමක් පමණයි. මිරිඟු රැවටීමක්, මිරිඟුවට රැවටීමක්, නැති දෙයක් තුල ඇතැයි කියලා රැවටීමක්. ඒ රැවටීම නිසා ලෝභ ද්වේෂ මෝහ වලින් කිපි කිපි මිනිස්සු වේදනා විඳිනවා, දුක් විඳිනවා. ඒ රැවටීම දුරු කරගන්න තමන්ම විදර්ශනා කරලා බලන්න, උපතේ සිට ලෙඩ ඇඳ සහ මරණය දක්වා. ධර්මයේ හරියට තේරුම් කරගෙන හිටියොත් ජීවිතේට මරණය ශාන්ත අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ හේතුව අවිද්‍යාව යාළඟ නැති හින්දා හරිම ශාන්ත මරණයක්. ඉතා සුවදායි සාංසාරික ගමන. අවිද්‍යාවෙන් පිරිච්ච කෙනාට නම් ඒ කම්පන වේග වෙනතුනේ මරණාසන්න මොහොතකට යන්න ඕනේ. සිත දූෂ්‍ය පුජ්‍යලයකට ජීවත් වෙන කාලෙම සැනසිලිදායක තැනක් වෙන්නේ නැහැ. දූෂිත කෙනෙකුට, හිත දූෂිත කෙනෙකුට නිින්ද යන්නේ නැහැ. ප්‍රබෝධමත්ම අවදි වෙන්න බෑ. මිනිස්සුන්ට ප්‍රියජනක නැහැ. දෙවියන්ට ප්‍රිය නැහැ. හිත දූෂ්‍ය මිනිස්සෙක් අඳුන ගන්න පුළුවන් පින්නතුනි. මෛත්‍රී කිරීමේදී මෛත්‍රී සිතේ ආනිසංස ටික තියෙනවනේ. ඒ කියන්නේ ආනිසංස. මෛත්‍රී සිතක් තියෙන කෙනාට සුඛං සුපති සුඛං පටිපුඤ්ඤති නපාපකං සුපිනම් පස්සදී manussානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්කන්ති නාස්සාගේවා කියලා ඔම තියෙනවනේ. මෙන්න මේ ටික අනිත් පැත්ත ගහලා බලන්න. හොඳට නිදා ගන්න බෑ. හොඳට අවදි වෙන්න බෑ. පාප සිහින දකින්නවා. කවුද මේ දූෂ්‍ය කෙනා? ඊට පස්සේ අපි ඒවර කියනවා භූත දෝෂ, පෙරේත දෝෂ, අරමේ දේශ කියලා. ඒ මොකක්වත් නෙමේ තියෙන්නේ. හිතේ දෝෂය. තණ්හාව, මානය, ඊර්ෂියාව, දිට්ඨිය, ලෝභය, නරක අරපා නොයෙකුත් කෙලෙස් වල නම් තියෙනවා. ඈ පින්නතුනේ මේවා මහානදම් පුරණය ළඟ තියෙනවා. පන්සල් වලට, ධනයට, පින් කැටවලට තියෙන ආසත්ත භාවයන්. ගොඩාක් පන්සල් වල, ගොඩාක් මෙහෙණින් වහන්සේලා, ගොඩාක් භික්ෂූන් වහන්සේලා අවීචි මහා නරකයේ පෙරේත ආත්මවලත්, භූත ආත්මවලත්, කුම්බණ්ඩ ආත්මවලත් ඉපදිලා ඉන්නවා පින්නතුනේ. ඒක හරි සංවේගයක්. මන් දන්න එක විහාරස්ථානයක පරම්පරා පහක් විතරම, එක දිගට පරම්පරා පහක් විතර පෙරේතයෝ ඒ පන්සලේ නායක හාමුදුරුවරුම. එතකොට ගිහියන්ගේ කවර කතාවක්ද? අටපිරිකර පූජ කළා, දිව්‍ය ලෝක යන නිවන් දකින්න හිතාගෙන හිටියා. අර පුස්කාපු අටපිරිකරක් අඩුවට අරගෙන ඇවිල්ලා දීලා හිතනවා දිව්‍ය ලෝක යන්න කියලා ඉවරලා. ඒ දන්නවා මේ පුස්කාල කියලා දන්නවා. චාලිත්‍රයට මිනිස්සු කරන්නේ අර ගමේ වඩේ පිටේ මිනිස්සු බයිනවනේ, මේ දානි දුන්නේ නැහැ, අරක දුන්නේ නැහැ, අර මිනිස්සු කරේ. ඒක පේන්න කොහෙන් හරි අර අටපිරිකර වගේ මුට්ටියක් තියලා රෙදි ගෑලි ටිකක් දීලා දුන්නා, දීලා වැන්දා කන ටිකක් දීලා. හැඟීමක් නැහැ මිනිස්සුන්ට. එතකොට මිනිස්සු මොන තරම් ඉන්නවද? අප්‍රමාණ අපිට මුණ ගැහෙනවා. අප්‍රමාණ මුණ ගැහෙනවා. පින්නතුනේ ඔය හොඳ ලොකු වලව් වල, මේ පරණ ගෙවල් වල අප්‍රමාණ අපි දැකලා තියෙනවා එවැනි പ്രേත ආත්ම, පිසාච ආත්ම සැරිසරනවා. ඒ ජීවිතේට දහමක් හම්බුන්නේ නැහැ. දහමක් හම්බුන්නේ නැති නිසා මේ සංස්කාර ලෝකයේ යථාර්ථය දැක්කනේ මේ සංස්කාර ලෝකයේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගත්තා අල්ලගත්තා හිතෙන් අතහැරියේ නැහැ ගතෙන් අතහැරියත් හිතෙන් අතහැරියේ නැහැ හිතෙන් අතහැරියේ නැති එකේ ප්‍රතිවිපාකයට ඒ වගේ ආත්ම ලබන්නට සිද්ධ වෙනවා මේ මානසිකත්වයක් තමයි මිනිස්සු අල්ලගන්නේ මෙන්න මේ මානසිකත්වය වැරදි මානසිකත්වයට අපි කියනවා මිත්‍යා සංකප්ප. හරි මානසිකත්වයට අපි කියනවා සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන වචනේ හරි ලේසි වුණාට සම්මා සංකප්පේ ඇති කරන්න මොනතරම් දුක් විඳින්න ඕනද? සම්මා දිට්ඨිය කියන වචනේ හරි ලේසි වුණාට සම්මා දිට්ඨික වෙන්න මොනතරම් ඥානයක් තියෙන්න ඕනද? යමක් දිහා විද්‍යාත්මක ඇසකින් බලනවා කියන එකේදී ඒක එක කාරණාවක් නෙවෙයිනේ මහා විසිරුණු පරාසයක් සමගයි පින්නතුනේ ඒ විද්‍යාත්මක ඇස විවරවන්නේ අන්න ඒ වගේ පින්නතුනේ මේ සංස්කාරකයන්ගේ මේ ජීවිතයේ යථාර්ථයේ සියලු සත්‍ය තමන්ට තේරෙන්න ඕන සියලු සත්‍ය තමන්ට තේරෙන්න ඕන මෙතන අපි නිර්වචනය කරන්නේ සත්‍යයේ පුජ්‍යලයක් ඇත කියන සංකල්පයවත් නැත කියන සංකල්පයවත් නෙමෙයි. මේ ඇත නැත කියලා ගන්න කවුද? එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ ලෝකයේ කිසිවක් නැත කියන දිට්ඨියවත් ඇත කියන දිට්ඨියවත් නෙමෙයි. ඔන්න බුදු කෙනෙක් හොයන පැත්ත. මේ ඇත නැත කියලා ගන්න කවුද? මේ ලෝකේ බොරුවක් කියනකවත් සත්‍යයක් කියනකවත් නෙමේ අප කියන්නේ. මේ ලෝකේ අසත්‍යයි කියන්නේ මේ ලෝකේ සත්‍යයි කියන්නේ කවුද? අන්න මම. මම කියන දිට්ඨිය එතනම තියෙනවා. එහෙමනම් එතන තමයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. එතන තමයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ. මමෙක් නැහැ කියන කෙනා ළඟත් මමත්වයේ තියෙනවනේ. සැබෙයින් මමත්වයේ නැති කරගත්ත කෙනෙක් හඳුන ගන්න විශිෂ්ට අන්දමකින් බලන්න ඕනේ. එහෙම නැත්නම් එයාව සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට අඳුන ගන්න බෑ. ලෞතරා බුදුරජාණන් වහන්සේලා බොහෝ වෙහෙස මහන්සි වෙලා සොයාගෙන ලබා දුන්නු මේ සද්ධර්මය අපට තියෙන්නේ මානසිකාරය කරලා තේරුම් ගන්න. හොඳින් මානසිකාරය ඇති කරගෙන තේරුම් ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ ගැඹුරුයි. හුදු කියවීමකින් ඉගැන්වීමකින් කෙනෙකුට ලබා දිය හැකි දෙයක් නොවේ. හුදු ඉගැන්වීමකින් කියවීමකින් ලබා දිය හැකි දෙයක් නොවේ. එය ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක්. පරියාප්තිය ප්‍රතිපත්තියක් බවට පත් කරගන්න ඕන. දහම ප්‍රතිපත්තියක් බවට පත් කරගන්න ඕන. ධර්මයේ කොහොමද ප්‍රතිපත්තියක් බවට පත් කරන්නේ? ධර්මයේ හැඩයක් තියෙනවා, නිර්වාණයේ හැඩයක් තියෙනවා. ඒ නිර්වාණයේ හැඩය තමාගේ ආධ්‍යාත්මය බවට පත් කරගන්නවා. දැන් තියෙන්නේ ඔබේ හිතේ බලන්න නිර්වාණයේ හැඩයද එහෙම නැත්නම් පුජ්‍යල හැඩයක්ද? පුජ්‍යල හැඩයක් නේද තියෙන්නේ? ආ, පුජ්‍යල හැඩයක් තිබුණට පස්සේ මොනවද වෙන්නේ? ඒ පුජ්‍යල හැඩයට ආගමික හැඩයකුත් දෙනවද නැද්ද? දෙනවා. ඒ ආගමික හැඩයට ජාතික හැඩයක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒකට වාර්ගික හැඩයක් තියෙනවා. සංස්කෘතික හැඩයක් තියෙනවා. එතකොට ධර්මයේ හැඩයද දැන් තියෙන්නේ? ධර්මයේ හැඩයද තියෙන්නේ? නෑනේ. පුජ්‍යල හැඩයක් තමයි පෙනුතුනේ. දිගටම තිබිලා තියෙන්නේ. දිගටම තියෙන්නේ. එනිසා පුජ්‍යල හැඩයක් ගන්න එපා, ධර්මයේ හැඩේ ගන්න. ධර්මයේ හැඩේ ගන්න. මේ මේ මේව මතක් කරගන්නේ මට ඇති දෙයකටද? මේව මතක් කරන්නේ තතේව අනුකම්පාය. අනුකම්පාවද කියන මේ රෝගේ නිසා අපි වණ කියන්නේ ඒකට. අනුකම්පාව කියන මේ රෝගයක් තියෙනවා. මේක බුදුවරුන්ටයි ඒ ආර්ය ශ්‍රාවකයන්ට ලෝකේ ඇති වෙච්ච දෙයක්. ඒක අපි දන්නවා සීමිතව ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා ඒ අනුකම්පාව දයාව වුණත් සද්භාවයෙන් පමණක් ලෝකේ ලබා දෙන්න කියලා. ඊට එහා පුළුවන් කමක් නැහැ. ගඟක ගහගෙන බේරෙන්න උත්සාහ කරන කෙනෙක් තමයි, ගහගෙන යන කෙනෙක් බේරෙන්න උත්සාහ කරන කෙනෙකුට තමයි ලණුවක් දෙන්න පුළුවන්. මේ ලෝකයේ මිනිස්සු කියලා ගත්තාම මහා පුදුම මිනිස්සු ඉන්නවා. තමන් වෙනසිලා හරි අනුන් වනසන්න පුළුවන් මිනිස්සු ඉන්න ලෝකේ. තේරුණා නේද? ඒක මහා පුදුම දෙයක්. මට මතකයි අපේ පලාතේම එක්තරා කාන්තාවක් තමන්ගේ ඇඟට භූමි තෙල් දාගෙන ගිනි තියා ගන්නවා. මේ තමන්ගේ මිනිහව හිරේ යවන්න කියලා. තේරුණා නේද? භූමි තෙල් දාගෙන ගිනි තියාගෙන තමන්ගේ මනුස්සයා හිරේ යවන්න කියලා ගිනි තියාගත්තා. හැබැයි මේක ගමේ ඉන්න කට්ටිය දැක්කා. දැකපු ගමන් පොලිසියට කිව්වා මේ ගෑනු කෙනා දුවලා ගිහිල්ලා මේ මිනිහා ගෙලි තිබ්බා කියලා. ගමේ කට්ටිය ආපු ගමන් උත්තර දුන්න, නැහැ අපි දැක්කා මෙයාම තමයි ගිනි තියාගෙන ගියේ කියලා. අර මනුස්සයා අහිංසක කෙනෙක්, බැලුවාමත් පේනවා එහෙම දෙයක් කරන කෙනෙක් නෙමෙයි කියලා. අවසානයේ එයාට පිච්චිච්ච කැලල් විතරයි ඉතුරු වුණේ. ආයි පවුලක් හැටියට ජීවතුත් වුණා. ඒ තමයි මනුස්ස ආවේග. මනුස්සයා තුළ පවතින ආවේග. ඒ ඇයිගේ සිද්දූෂයයි. ඒ සිද්දූෂය නිසා මම දන්න එක සිද්ධියක් තියෙනවා. සිද්දූෂය වුණාම ලේ දූෂ්‍ය වෙනවා. ලේ දූෂ්‍ය වුණාම කිරිපවා, දරුවන්ට දෙන්න එන කිරිපවා දූෂ්‍ය වෙනවා. ඒ තැනැත්තියගේ කිරි බොන ළමයි මී යනවා. තේරුණා නේද? ඊට පස්සේ ඒ තැනැත්තියට ළමයි කමුණාට පස්සේ ඒ කිරි පරීක්ෂාවට ලක් කරලා කිව්වා මේ කිරි විසයි, මේ කිරිවත් ළමයින්ට දෙන්න එපා කියලා. කොහොමද වැඩේ? ලේ විස වුණොත් ඔව් කිරි දූෂ්‍ය වෙනවා. එහෙනම් මානසික දූෂ්‍ය භාවයේ කියන එක පින්නතුනේ ඒක මහා පුදුම ශක්තියක්, ගිනි ජාලාවක් වගේ. තේරුණා නේද? එතකොට කියන්න පුළුවන් අපි කොච්චර නිවුණත් අපි නිවිච්ච කෙනෙක් ඉන්නවා. නමුත් අපි නිවුණයි කියලා ගිනි මැලයක් ආසන්නේ අපිට ඉන්න බෑ. තේරුණා නේද? අපි කොච්චර නිවුණත් ඒකනේ බුදුරජාණන් වහන්සේ අසේවනාච බාලානං කියලා මතක් කරේ. ගිනි ජාලාවක් තියෙන කිට්ටුවක ඉන්න බෑ. එතකොට පණ්ඩිතයා මොකද කරන්නේ? අසේවනාච බාලානං කියලා බාලයන්ගෙන් ඈත් වෙනවා. බාලයෝ ඈත් කරනවා. ඒක සුදුසුද නැද්ද? ඒක තමයි කරන්න ඕනේ. එහෙම හරි කවුරු හරි කියනවා නම් නෑ, හැමදේම උගුල ගන්න ඕනේ, හැමදේම විසන්න ඕනේ කියලා. එහෙම එකක් නෑ. ප්‍රායෝගික භාවයන් තියෙනවා. අපිට දරා ගන්න පුළුවන් දේවල් තියෙනවා, සාධාරණ දේවල් තියෙනවා, ඉවසන්න පුළුවන් දේවල් තියෙනවා, ඈත් වෙන්න උවමනා දේවලුත් තියෙනවා. තේරුණානේ? ඈත් වෙන්න උවමනා දේවලුත් තියෙනවා. එනිසා සිසිල් වගේ, සිසිල් දිය ධාරාවක් වගේ මිනිසුන් ලෝ වාසය කරනවා. ගිනි ජාලාවල් වගේ මිනිසුන් වාසය කරනවා. ඒ ගිනි ජාවලාවල් කියලා කියන්නේ අපාය ලක්ෂණ. ඔවුන් මේ යනවත් එක්කම කොහෙද යන්නේ? මෙලවත් දෙවි දෙවි පිච්චි පිච්චි ජීවත් වෙලා මේ යන පින්තුනේ. දැඩි ලෝභ ద్వේෂ මෝහවල ඉන්න කට්ටිය. ඔය සුරාවට එහෙම ඇබ්බැහි වෙන්නේ කොයි වගේ අයද? දැඩි පාපතර අය. ඒකට හේතුව ඔවුන් කරපු කියපු කිසිම දෙයක් ඔවුන්ට ආස්වාදනීය නෑ. මතක් වෙන හැම මොහොතකම පීඩාව වේදනාව ඇති වෙනවා. දැන් මෙහෙට ආව දවසක් මේ එක්තරා මේ AC machines වල වැඩ කරන කාර්මිකයෙක්. ඔහු AC machine හයි කරන කෙනෙක් ඊවල් වලට ගිහිල්ලා. ඉතින් මේ එතුමා වෙනත් ආගමිකයෙක් මගෙන් ඇහුවා, මේ ස්වාමීන් වහන්ස අපේ කාමරේ මම හොඳට වායු සමනය කරණය කළා, උෂ්ණත්වය බැලන්ස් කළා, ඔක්කොම හදලා හොඳ සැප පහසු මං කාමරයක් හදාගෙන ඉන්නවා, හොඳ ඇඳන් එහෙම දාලා ඒව මේ කරලා තියෙනවා. නමුත් වැඩේ කියන්නේ ස්වාමීන් වහන්සේ මට නිින්ද යන්නේ නැහැ. දැන් බලන්න, හොඳ යහනක් හදාගත්තා, හොඳට වායු සමනය කරණය කළා, ඔක්සිජන් පාලනය කළා, ලස්සනට ඒක කරලා තියෙනවා මෙයා තාක්ෂණය දන්න නිසා. මිනිහා කියනවා නිින්ද යන්නේ නැහැ. මොකද කරන්නේ? හැමදාම හාමුදුරනේ මම පෙත්තක් බොනවා. මගෙන් උපදේශයක් ඉල්ලන්නේ දැන් මේ නිින්ද යන්නේ නැති එකනට. මං කිව්ව නිකමට නෙහෙ, මං දැකලා මුලමැද ආක ඔක්කොම දැකලා මං ඔහුගෙන් විමසනවා, මහත්ය ව්‍යාපාරිකයෙක්නේ, ඔව් බොරු එහෙම කියනවද? එනි සුරවට්ටනවද කියලා ඇහුවාම ඒ මනුස්සයා කියනවා, මට නිසා වෙන්නේ නැති ඇත්ත කියන්නේ හාමුදුරුවනේ, උදේ නැගිට්ට වෙලාවේ ඉඳලා නිදා ගන්න ඇහැ පියා ගන්න වෙනකම් අපි කියන්නේ බොරු. අපි කියන්නේ රැවැට්ටීම් අපි කරන්න කියලා කියනවා. තේරුණා නේද? අපි කරන්නේ රැවැට්ටීම් කියනවා. අපි බොරු කියලා කියනවා කරන්නේ. ඒතර කිව්ව මේ පිටරටවල් වලින් මේ වීසි කරන AC machine ටික අපි මෙහෙට ගේනවා. ගෙනල්ලා අපි මේ පොඩි peint එකක් ගාලා label එකක් ගාලා කෙලින්ම බ්‍රෑන්ඩ් නිව් ගණන් වලට අපි මේවා විකුණනවා කිව්වා. තේරුණා නේද? එතකොට බලන්න, ඒ දිගටම ඒ ගෙනියන බොරුව වංචාව ක්‍රමෙද බලනකොට මේ මිනිස්සයා ඒ ටික බන ටික එහෙම මට කිව්වට මටත් ඒකමයි කරේ. තේරුණා නේද? කියපු බ්‍රෑන්ඩ් ගන්න මේ හයි කරන්නේ වෙන බ්‍රෑන්ඩ් එකක්. ආයි කළා දවසක් යනකොට ඒක බරබර ගාලා ගැලිලා යනවා. ආයි මේක. ඊට පස්සේ මේ මිනිස්සේ එතනත් බැනුම් ඇහුවා ඒ දායකයාගෙන්, දායකත්වය දැක්ක කෙනාගෙන්. ඔහු වැරද්දක් කළා. එහෙමනම් බලන්න පින්නතුනේ, බොරුව, වංචාව, ඉරිසියාව, තණ්හාව, ලෝභය, නපුරු වැඩ, යටි කූට්ටු වැඩ කරන අයට නිින්ද යන්නේ නැහැ. හොඳ ප්‍රබෝධමත් අවදි වෙන්න බෑ. හොඳ මනසක් තියාගෙන ඉන්න බෑ. ඈ සැනසෙල්ලක් ඇත්තෙම නෑ වෙනතුනේ. කිසි තැනක නෑ හාත්පසින් දැවෙනවා දකින්නට පුළුවන්. එවැනි අය දැක්කම මොකද කරන්න වෙන්නේ? එකක් අනුකම්පාවෙන් අනුශාසනා කරන්න පුළුවන් නෙමෙරදි වෙන්න. එහෙම නැත්තම් ඒ අයගෙන් ඈත් සිටින්න ඕන. ලඟුනොත් ඒ ගිනි දෙයාලේට යන අයත් ගොදුරු වෙලා ඒගින්නේ පිච්චිලා යනවා. ඒ පාප මිත්‍රයා ගණේටම වැටෙනවා. ඒ නිසා තමයි පාප මිත්‍රයෙක් ඇති වෙනකොට සේවනාච බාලාන බාලය ආශ්‍රය කරන්න එපා. බාලය ආශ්‍රය කරන්න එපා. අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවනා. පඬිවරු ධර්මය, සද්ධර්මය, ලෝභ ද්වේෂ මෝහ දුරු කිරීම පිණිසම හේතු වෙන ධර්මය ශ්‍රවණය කරන්න. දැන් සමහර අය ලෝභ ද්වේෂ මෝහ දුරු කරන්න කියලා ඉරලා දිව්‍ය ලෝක කෙරෙහි සිත් යොමු කරනවා. එතකොට ඒවද දිව්‍ය ලෝක කෙරෙහි සිත් යොමු කළාම ඒව ලෝභ දේශ මොහ නෙමෙයිද? තනි කර ලෝභ දේශ මොහයක්. ඉතින් ඒ ලෝභ දේශ මොහ පස්සේ යන මේ එහෙම දිව්‍ය ලෝක ආතතියක් හදාගත්ත හාමුදුරුවරු පිරිසක්ගෙන් බණහන මහත්මෙක් මේ වාහනයක් අරගෙන දැන් මාව වඩම්මන ගමන් මම කියනවා, එයා අහනවා මගෙන්, බලන්න ස්වාමීන් වහන්සේ මේ වාහනේ මෙහෙම සැපනම් දිව්‍ය ලෝකේ කොහොම සැපද කියලා අහනවා මගෙන්. මම බැලුවා මොකද මේ මිනිස්සේ කියන්නේ කියලා. මේ මිනිස්සේ අලුත් වාහනයක් අරගෙන ඒක හොඳට සුවඳ ගහන්න, ඒ මිනිහ හොඳට ලස්සනට තිබුණා ඉතින්. එහෙම තියාගෙන එයා හරි ආඩම්බරෙන් එයා කියනවා, මෙහෙම සැපනම් දිව්‍ය ලෝකේ කොහොම සැපද? ඒ කියන්නේ දිව්‍ය ලෝකෙ පිහිටවනවා. මම දකිනවා ඒක අපායේ පිහිටවනට වඩා හොඳයි කියලා. ඒත් බුදුවරයාගේ අනුශාසනය ඒක නෙමෙයි. ඒවටපත් වෙනවා ඒක හරි. නමුත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය, තථාගත ධර්මයේ තේරුම් අරගෙන මේ භවයේදීම මගඵල නිවන් සාක්ෂාත් කරගන්න. මගබල නිවන් සාක්ෂාත් කරගන්න වෙර දරලා 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 වොන්ට බැරි වුණා. බැරි වුණාට පස්සේ අවසානයේ දිව්‍ය ලෝකයක් කෙරෙහිවත් හිත දාගත්තා. එහෙමවත් දාගෙන යනවා. ඊට පස්සේ තව කාලයක් ගිහිල්ලා ඉවරලා කියයි දිව්‍ය ලෝකෙත් යන්න අමාරුයි. ඔය තියෙන විදිහක ඉඳිමු කියලා. එහෙම නෙමේ. තථාගතයන් වහන්සේගේ ධර්මය අපි මතු කරගන්න උත්සාහ කරමු. තර්ක වාද විවාද අතහැර දාලා සත්‍යවාදීව දැනුමට නෙමේ ප්‍රඥාවට ගෝචර වෙන දෙයක්. මේක උගතුන්ට තේරෙන්න යන එකක් නෙමේ. උගතුන්ට තේරෙනවා නම් කොසල් රජුගේ කෝසල මල්ලිකාවේ මේක දකින්නවනේ. උගත්තු නෙමේ මේක දැක්කේ. ප්‍රඥාවන්තය පින්වත් නෙයි. උගත්තු දකින්නේ. උගත්තුත් එක ධර්මයේ කතා කරන්නත් බෑ. ඇයි? ඒ මිනිස්සු පද පරමයි. පද පරමයි කියන්නේ පොත් සම්ප්‍රදායන් අල්ලගෙන තියෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ වල අන්තගාමි වෙලා තියෙන්නේ. ඒ මාන උද්දච්ච අවිද්‍යාවන් වල අන්තගාමි වෙලා තියෙන්නේ. ඈ දැන් බුද්ධිය ඕනෝට වැඩිය ග්‍රහණය කරපු මිනිස්සුන්ට ධර්මය කියන්න බෑ. ධන මාන්නෙන් ඉදිමිලා ඉන්න මිනිස්සුන්ට ධර්මය කියන්න බෑ. බල මාන්නෙන් ඉදිමිලා ඉන්න මිනිස්සුන්ට ධර්මය කියන්න බෑ. ඒ හැම දෙෙම බිමින් තබලා ප්‍රහාණය කරලා අර දහම් සොඳ රජෙක් වගේ හරියට නිදහස් මිනිසෙක් වෙන්න ඕනි ඉස්සෙල්ලා මනසින්. දැන් වෙලා තියෙන අපිට කොහොමද? එක්ක ධන තෘෂ්ණාව තියෙන, එක්ක බලමාන්නේ තියෙන, නිලමාන්නේ තියෙන අයට බණ කියන්න වෙනවා. ඒ ඇත්තන්ගේ බණවලට ධර්මයකට වෙන්නේ ජීවිතේට. ඒ ඇත්තන්ට එපා වෙන්න ඕන ඒවා තුළ කිසිම හරයක් දහමක් වටිනාකමක් උතුම් බවක් නැහැ කියලා තේරෙන්න ඕන. එහෙම තේරිච්ච දවසට පමණයි ඇත්තන්ට ධර්මයේ පිට ආරක්ෂාව ලබන්න පුළුවන්කම තියෙන්නේ. ඉස්සෙල්ල තමන්ගේ බෝතලේ තියෙන කුණු ටික මඩ ටික ඉවතට හලලා හොඳින් බෝතලේ සුද්ධ කරගන්න ඕන. පිරිසිදු කරගන්න ඕන. ඒක තමයි කරන්න මේ ධර්මයෙන් කරන්න ඕන වැඩපිළිවෙල. වෙන මුකුත් එකතු කරගෙන වැඩන්නේ අර මඩ කලේට පිරිසිදු වතුර පීල්ලකට අල්ලගෙන හිටියට වැඩන්නේ. තමන්ගේ මඩ කලේ ඉස්සෙල්ලම ඉවර කරන්න ඕන. සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕන. දැන් ගොඩාක් වෙලාවට වෙන්නේ අර එක විදියකට පැහිගෙන එන ව්‍යංජනයකට තවත් මොන මොනවා හරි මගදී එකතු කරනවා වගේ දෙයක් වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එක්කෝ එක්කෝ කලින් එක පැහිලා වැඩි වෙනවා. එහෙම නැත්නම් පස්සේ දාපු එක පැහෙන්නේ නැති වෙනවා. අන්න ඒ වගේ මැදින් මේ තමන්ගේ තියෙන මේ ගොඩ කොට ගාලා නටන කෙලෙස් මල පිරුණු මනසටම ධර්ම එකතු කරන්නේ නැතුව ධර්මයෙන් ඉස්සෙල්ලම කරන්න ඕන අර තියෙන දේවල් අස් කර ගන්න බලන්න ඕන. පුරව ගන්න බලන්න කලින් මොකද කරන්න ඕන? අස් කර ගන්න බලන්න ඕන. තියෙන දේවල් අස් කර ගන්න, පිරිසිදු කරන්න ඕන. ඒක බුදුහාමුදුරුව උපමා කරලා තියෙනවා කිලිටු රෙද්දට පඳු ගහන්නේ නැහැ කියනවා. ඒතො රෙද්ද පඳු පොවන්නේ. ඒ කාලේ සිවුරු පඳු පොවනෝනේ. මේ උදාහරණي ගන්න පුළුවන්. ඒතොර කිලිටු රෙද්දට පඳු පෙව්වොත් එහෙම අර කලින් තිබුණු කිලිටුත් එක්ක මේක වැදිලා මේක අවපැහැගන්නවෙනවා. මේක පැල්ලම් පැල්ලම් හිටිනවා. ඒසා ඉස්සල්ලම රෙද්ද පිරිසිදු කරගන්න ඕන. ඒ පිරිසිදු රෙද්දට තමයි හරියට ධර්මය පුරන්නේ පොඟන්නේ. ආන් මේ වගේ තමයි පිරිසිදු හිතක් ඉස්සල්ලම ඇති කරගන්න ඕන. දැන් පින්නතුනේ මේ සද්ධර්මය කියන එක ගොඩ නැගෙනකොට සද්ධර්මය කියන එක වටා පිරිසක් එකතු වෙනකොට කට්ට කෛරාටික වෙට්ට පිත්තල මිනිස්සු ටිකක් මේක වටේ එකතු වෙනවා. මේක ගෞරවය දිනා ගැනීම සඳහා සමහර අය ධර්මය මුවාවට එනවා. සමහර අය යැපීම සඳහා ධර්මය මුවාවට එනවා. සමහර අය මේ ගෞරව සම්මානයක් දිනා ගැනීම සඳහා ලාභ සත්කාර ලබා ගැනීම සඳහා ධර්මයේ මුවාවෙන් තමන් ධර්මයේ දැක්කා කියලා සරුමේකින් ලෝක මායාවට කතා කරනවා. එහෙම ලෝකයක් වෙන්න තුනේ. ඒක බුද්ධ කාලෙත් සිදු වුණා, අද කාලෙත් සිදු වෙනවා. හැබැයි ධර්ම මේ ලෝකයේ ධර්මයේ මුවාවෙන් අවිද්‍යාවක් කළොත් ඒ තරම් බරපතල වරදක් තවත් කෙනෙක් කරගන්නේ. එනිසා ධර්මයත් එක්ක කිසි වෙලාවක අපි සිත අපිරිසුදුව පිහිටවන්න හොඳ නැහැ කිසි කෙනෙක්. එහෙම කියන්නේ අනුකම්පාව. මොකද හේතුව? කර්ම විපාක මහා බරපතලයි. කර්ම විපාක බරපතලයි. හරි සරලයි පින්නතුනි. පොඩි දෙයක් තියෙන්නේ. හිත පිරිසුදුව ජීවත් වෙන්න. හිත පිරිසුදුව ධර්මය අහන්න. හිත පිරිසුදුව ධර්මය ප්‍රගුණ කරන්න. එහෙම කෙනාට නිවන් දකින්න පුළුවන්. අනුගමනය කළ යුතු පිළිවෙල පිළිවෙත තමයි විදර්ශනාව. එදා බුදුරජාණන් වහන්සේ එක බණපදයක් දේශනා කරනකොටම බුදුරජාණන් වහන්සේ කියන උත්තමයන් වහන්සේ සරල බණ දේශනා කරන්නේ නැහැ කියලා මිනිස්සු දැනගෙන හිටියා. පිනතුනේ තෙන්ට යන්නෙම හොඳට නුවණ අවදි කරගෙන යන්නේ. පොඩි දෙයක් කියන්නේ නැහැ. සරල දේවල් කියන්නේ නැහැ බුදු කෙනෙක්. ඉතාම ගැඹුරු දෙයක් කියන්නේ. පොඩි වදනක් කිව්වත් ඒ වදන පිළිබඳව ගැඹුරින් හිතන්න පුරුදු වුණා. අන්න ඒ වගේ පින්නතුනේ සද්ධර්මය කියලා කියන්නේ හරිම ගැඹුරු කාරණයක් කියලා තේරුම් කරගන්න ඕන. අපි ඔය සරල විග්‍රහයන්ට ඒකට කොටු වෙන්න එපා. ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ අර්ථයක් ඒ තුලින් අපිට ගොඩනගා ගන්නට පුළුවන් විදර්ශනා කළොත්. දැන් ලෝකේ ඉන්න විද්‍යාඥයා කියන මිනිස්සයා මොකද කරේ? පේන සීමාවෙම හිටියනම් ඔහු විද්‍යාඥයෙක් වෙනවද? නෑ නේද? දැන් තාරකා විද්‍යාඥයෙක් කියන්නේ පේන හසම බලලා ඔය තියෙන හසයි කියපු මනුස්සයට නෙමෙයිනේ. තාරකා විද්‍යාඥයා කියලා කියන්නේ පේන අහසට එහැින් දෙයක් දැකපු දෙනෙක්. අන්නයට තමයි විද්‍යාඥයා කියලා කියන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ පේන ලෝකෙම මේක තමයි ලෝකෙ කියලා කිව්වා නම් බුදු කෙනෙක් නෙමෙයිනේ. මේ ලෝකෙට වඩා ඔබෙන් මීට වඩා සැඟවුණු දෙයක් මේ ලෝකයේ තුල දකින්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ විඥාන සරණ සම්පන්න වෙන්නේ. ඒ නිසා පින්නතුනේ මේ ලෝකේ දකින්නට වැඩි දෙයක් දැක්කා. පේනවට වැඩි දෙයක් දැක්කා. විශේෂයෙන් බුදු කෙනෙක් දැක්කේ ආධ්‍යාත්මික ලෝකේ. මේ දැනෙනවට හැඟෙනවට වඩා දෙයක් බුදු කෙනෙක් දැක්කා. දැන් බලන්න සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ ඒ ඉන්න එවකට හිටපු ගුරුවරු ළඟට ගිහිල්ලා ධර්මයේ ප්‍රගුණ කළා. එක එක ආකාරයේ වෘත අනුගමනය කළා. එක එක පිළිවෙත් අසූ පමණින්ම සමහර දේවල් දාලා ගියේ නැහැ. තමන් එතනම ඉඳලා ඒව ප්‍රගුණ කළා. ප්‍රගුණ කළාත් බැලුව පරිපූර්ණ වූ උත්තරීතරත්වයකට පත් වුණාද කියලා බැලුවා. බැලුවාම තේරුණා නෑපත් වෙලා නෑ කියලා. දැන් ඔය ගුරුවරු ළඟ කියනවා මට අපිට මීට වඩා දෙන්න දෙයක් නෑ ඔබට. අපිට ওই උපරිම දේ තමයි අපි ඔබට දීලා තියෙන්නේ. අන්න එවිට තමයි සියලු ගුරුවරුන්ගෙන් එපිටට ගියපු ආධ්‍යාත්මික සොයා ගැනීමක් කරන්නේ. බුදුහාමුදුරන්ගේ ආධ්‍යාත්මික සොයා ගැනීම අවදි වෙන්නේ ඇත්තෙම පාත්‍රයේ ඉහළට පා වෙනවා දැකලා. අපි ඒක බණ පොතේ තිබුණට අදිෂ්ඨානයේ පරිදි පා වුණා කියලා මම කියන්නේ. ඒක අදිෂ්ඨානයේ පරිදි සිද්ධ කරපු දෙයක් නෙමෙයි. ඉබේ සිද්ධ වෙච්ච සිද්ධාන්තයක්. ඒ සිද්ධාන්තයේ තුල බුදුරජාණන් වහන්සේ දහමක් දැක්කා. එදා සිද්ධාර්ථයන් දහමක් දැක්කා. මොකද්ද දහම? අනුසෝතගාමි සහ පටිසෝතගාමි කියලා ලෝකේ ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. පහළට ගලාගෙන යෑම සහ ඉහළට ගලාගෙන යෑම. එහෙමනම් මේ දක්වාම ප්‍රගුණ කරපු සියල්ල ඔන්න හොඳට මේ වචනේ බර හරියට ගන්න ඔළුවට පින්නතුනේ. නැත්තම් මේක සරලව තේරුම් ගන්නවා. සිද්ධාර්ථයන්න් වහන්සේ වශයෙන් මහා මායාවකින් කුසෙන් මෙලවට බිහි වෙච්ච තැන ඉඳලා ඒ මහා ඉසිවරු ළඟ පුරුදු පුහුණු කරපු සමස්ත කුසලතා ටිකක් දැනුම් සම්භාරයක් තියෙනවනේ පින්නතුනේ. ඒක පොඩි එකක් නෙමෙයිනේ. ඒක පොඩි එකක් නෙමෙයි. ඒක මහා බරපතල අධ්‍යාපනයක්, දැනුමක්, උගත්කමක්, පුහුණුවක් තමයි එතන තිබුණේ. අන්න ඒ සියල්ලම බුදු කෙනෙක් දකිනවා අනුසෝතගාමී. ඒ කියන්නේ පහළට ගලාගෙන යන සම්ප්‍රදායේ ගලාගෙන යන දේවල් හැටියට. දැන් මේ වචනය ටොන් වලින් කිව්වොත් ටොන් මිලියන ගාන බිලියන ගාන බරයි. ඒ වචනේ තියෙන බර ඒ තරම් බරයි. මොකද ඔහු වෙනකොට සිද්ධාර්ථයන් ලැබපු ඒ දැනුම ඒ තරම් ප්‍රබල දැනුමක්. ඒ දැනුමින් ප්‍රමණක් ශාස්ත්‍රවරයෙක් හැටියට පූජකයෙක් හැටියට නැගී හිටින්නට පුළුවන් දැනුමක් තිබුණා. ඒ සමස්තය දැක්කා අනුසෝතගාමී පහළට ගලාගෙන යන. අන්න ඒ සමස්තයටම එහෙනම් සොයා නොගත්ත එකම දිශාවකට සිත් යොමු වෙනවා මේ පාත්‍රයේ සිද්ධිය නිසා. අර ගුරුත්ව බලය පිළිබඳව සංකල්පයක් ගොඩනගෙනා වගේ ඇපල් ගෙඩිය බිමට වැටුණාම, නමුත් ගුරුත්ව බලය පිළිබඳව කතා කරන ඇපල් ගෙඩිය වැටෙන්න ඕනේ නැහැ. ඊට කලින් බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙන ඕන තරම් මේ බුදුහාමුදුරුවෝ පමණක් නෙමේ විශ්වයේ ග්‍රහ තාරකා පිළිබඳවත් අවුරුදු මීට 5000කට විතර කලින් ඉඳලා කතා කරනවා. එතකොට ගුරුත්ව බලය ගැන කවර කතාවක්ද කියලා හිතනවා හැම එකම මන් දන්නේ. මේ අපි ලංකාවේ තනුත් හොයාගත්ත සමහර තැන් සුද්ධ කියලා නම් දාලා තියෙනවා. අහවල් කෙනා තමයි මේක හොයාගෙන තියෙන්නේ කියලා. දැන් හදපු මිනිස්සයා නෙමෙයි. එතකොට හදපු මිනිස්සයා එතන හොයාගෙන ඒක ඉදිත් කළා. නමුත් ඒක නම යන්නේ ඒක හොයාගත්තයි කියන මිනිස්සයාට. ඒක මහ පුදුම කතාවක් ඒක. ඒවා නිකම් අර යටත් විජිතවාදීත්වයෙන් සිදුවෙච්ච අතුරු ප්‍රතිඵල. ඒ නිසා බුදු කෙනෙක් හොයා ගන්නවා පටිසෝතගාමි ප්‍රතිපදාව. ඒක හරි පළල් දෙයක් වෙනතුනි. මේ වචනෙට කියලා නිම කරන්න බෑ. මට වචන නෑ ඒක එච්චර ඒකේ තියෙන ගැඹුරු කියලා ඉවර කරන්න වචන නෑ. ඒ එවිට පින්නතුන් ජීවිතයට මේක ගලප ගන්න. ඔබ මව් කුසින් ඉපදුණු දවසේ ඉඳලා මේ දක්වාම ලබාගත් යම්කිසි අධ්‍යාපනයක් අධ්‍යාත්මයක් මෙහෙයවීමක් තිබුණා නම් පැහැදිලිනේ පින්නතුනි. මනස මෙහෙයවීමක් තිබුණා නම් භාවනාවකින් දරාගත්ත ඒ මෙහෙයවීමක් තිබුණා නම් ඒ සියලුම මෙහෙයවීම් ටික අනුසෝතගාමි ප්‍රතිපදාවක් කියලා දකින්නකො. හරිද? හරි. දැන් බලන්න එහෙනම් පටිසෝතගාමි ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? ඉහළට යෑම කියන්නේ මොකද්ද කියලා. මේ දක්වාම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි වැඩ ගොඩාක් කරලා තියෙනවනි මනින්. ඒ ටික සියල්ලක්ම අනුසෝතගාමි කියලා හිතන්නකො. පැහැදිලිද? හරි. එහෙනම් දැන් පටිසෝතගාමි ප්‍රතිපදාව කුමක්ද? අන්න එහෙම වුණොත් ඔබට අලුතෙන් හිතන්න වෙනව නේද? අලුතෙන් හිතන්න වෙනවා. අර පරණ දේවල් එක හිතන්න නැතුව මනස බේරගෙන ආර්ය මාර්ගයේ තෝරගන්න හොඳම අවස්ථාව. මේක පැහැර හරින්න එපා. තේරෙන්නේ නැති වුණාට කමන්නෑ පින්නතුනි. තේරෙන්නේ නැති නිසානේ ගැඹුරයි කියන්නේ. ඒ තේරෙන්නේ නැති දෙයම ලක්ෂ වාරයක් සොයන්න. එතකොට තේරෙයි. විශිෂ්ට ඥානයකින් බලන තව තවත් ඒ තේරෙන්නේ නැති දෙයට අවධානය පුළුල්ව සියුම්ව යොදවන්න. තව තව අපේ ඥානය සම්ප්‍රදායික ඥානයට යටත් පමණක් බලන්නේ නැතුව විශ්ව ඥානයට, අතීන්ද්‍රිය ඥානවලට, ලෝකෝත්තර ඥානවලට ප්‍රවේශ කරමින් බැලිය යුතුව තිබෙනවා. එතනින් ගත්ත පින්නතුනේ සුජාතාවගේ කිරිපිඩු පූජාව ඒ තුලින් දැක්ක දහමක්. සමහරලාට එදාම මේ දේ කරන්න කියලා හිතාගෙන හිටියද නැද්ද කියන එක පිළිබඳවත් නැහැ. එහෙමයිකුත් නෙමෙයි. නමුත් කාරණේ යෙදුනා. දැන් මම අදිෂ්ඨානශීලීව වාඩි වෙන්න හොඳම වෙලාවයි කියලා හේදුනා වාඩි වුණා. මම මේක දකිනතුරු නැකිදී නැහැ කියලා අදිෂ්ඨානය තිබුණා. ඒ අදිෂ්ඨානය මාරයටවත් පරද්දන්න බැරි වුණා. දැන් මේ ලෝකේ ගොඩාක් දෙනෙක්ගේ අදිෂ්ඨානය විවිධ හේතුවෙන් පරද්දවනෝනේ පින්නතුනේ. තේන්නනේ? ඔන්න අදිෂ්ඨානය කරනවා. අදිෂ්ඨානය කරගෙන පොඩ්ඩක් ඉන්නකොට කෝල් එකක් එනවා. දැන් බලන්න ටෙලිෆෝන් කෝල් එක අපේ අදිෂ්ඨානය පරද්දවනවා. ඔන්න ඔමය අපිට තියෙන අදිෂ්ඨානයේ හැටි. මිනිස්සුන්ට තියෙන අදිෂ්ඨානයේ හැටි. ඈ ඔන්න හොඳ අදිෂ්ඨානයෙන් ඉන්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා බෙල් කරනවා. දැන් මට කීප දෙනෙක් කතා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ ධර්මයේ හොඳටම ගොඩනැගිලා ඇවිල්ලා මගේ ආධ්‍යාත්මයේ ලොකු වෙනසක් වීගෙන යන්න හදනකොටම කවුද එනෙක් ඇවිල්ලා බෙල් ගැහුවලු. බෙල් ගහලා නැගිටට පස්සේ මට අර chance එක miss වෙලා ගියා කියනවා. ඇත්තෙන් මේ මාර මනසේ change එකක් වෙද්දී මනස හැඩගැහෙද්දී කවමදාකවත් දොරවල් කඩාගෙන ආවත් ගෙදර උනේ සද්ද නැතුව ඉන්න ඕන. කමන්න දොර පස්සේ හදනෝනේ. Tamanට ධර්මීය විතරයි වැදගත්. එතෙන්ට ආයි සක්‍ර දෙවියෝ පාත් උනත් ධර්මීය මුල් කරගත්ත කෙනා ධර්මයේ දකින්නවා මිස සක්‍ර දෙවියෝ පාත් උනත් ආයි නැගිටින්නේ නැන්නේ. ඒක තමයි වීරියේ හැටි. ඒක තමයි අදිෂ්ඨානයේ හැටි. ඒක සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටියකින් ගන්න අදිෂ්ඨානයක් නොවිය යුතුයි. ඒ තමයි අදිෂ්ඨානයේ ප්‍රබලත්වය. එහෙමනම් පින්නතුයි අර අනන්ත දුක් සයාරුද්ධ ක්‍රියා දුෂ්කර ක්‍රියා කරපු එකෙන් ජීවිතේ විනාශ වෙයි කියන එක දැක්කා. දැක්කට පස්සේ මේක නෙමෙයි මේ වැරදි මාර්ගයක මේ ගිහිල්ලා මම අනන්ත දුක්ඛයකටපත් වෙන්නේ. මෙන්න දර්ශනේ පහළ වුණා. මෙන්න මේ දැන් අහලා දැනගන්න කෙනෙක් නැහැ. අහලා දැනගන්න කෙනෙක් නැහැ මේ විශ්ිත දහම. මේ පාත්‍රයේ සිද්ධියම තමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ලෝකෝත්තර ඥානයේ ආරම්භයේ සිදුවන අවස්ථාව තමයි මේ පාත්‍රයේ උඩුගම් බලා ගමන් කිරීම. ඒකට ඒක උඩුගම් බලා එහෙම ගමන් කළේ මේ එහෙම අදිෂ්ඨානයකට බලයකටම කරන්නේ මේ ගඟේ ස්වභාවයක්. සාමාන්‍ය අද වුණත් ගංගාවල් වල මේ වතුර කැරගෙන ස්වභාවල් තියෙනවා. ඒ වගේම හිමිහිට ගලා යන ගංගාවක් වගේ නම් ඉන්දියාවේ තියෙන ගංගාවල් ඒ හිමිහිට සමතලා පොළවේ ගඟා ගලාගෙන යන මෙන්ම ගැඹුරු නොවන පළල් ගංගාවල්නේ තියෙන්නේ ඉන්දියාවේ තියෙන හිම ගංගාවල්. එතකොට මොකද වෙන්නේ? මේ පාත්‍රයේ තිබ්බම අර පැත්තෙන් හුලඟක් ආවොත් මෙහිනම් ගහගෙන යනවා. ඒ ගහගෙන යෑම තුල දහමක් දැක්කා. අපිට ඇවිල්ලා තියෙන කොහොමද? මම් බුදු වෙනවා නම් මේ පාත්‍රයේ ඉහළට යත්වා කියලා අදිෂ්ඨාන කරා. එතකොට පාත්‍රය ඉහළට ගියා කියලා. එතකොට අර දහම අපිට වැහිලා ගියා. අර ලස්සන විද්‍යාත්මක න්‍යායක් එකකින් ගත්ත එක කියන කතන්දරේ වැහිලා ගියා. ඒක තමයි පුහුදුන් අයගේ පරිවර්තනවල තියෙන දෝෂ. නේ පාත්‍රී බීට එක ගියා. ඒක වතුර කැරකීම නිසා විය හැකි, අර පැත්තෙන් එන හුලඟක් නිසා විය හැකි. හැමදේම පහළට යද්දී අතු ඉතිකොළ පාත්‍රයේ විතරක් යම් ආකාරයකින් ඉහළට යනකොට දුටුවා අනුසෝත සහ පටිසෝත ගාමි ප්‍රතිපදා දෙක. එතකොට බුදු කෙනෙක් සිද්ධාර්ථ කෙනෙක් මේ දක්වා රැස් කරපු සියලු දෙනු සම්භාරය අනුසෝත ගාමීව ඒ සියල්ලම අතහැර යන්නේ පටිසෝත ගාමී. පින්නතුන මේ අනුසෝත පටිසෝත කියන වචන දෙකේ තියෙන ගැඹුරත්වය මං කොහොමද බර කරන්නේ? මං කියවනේ ටොන් වලින් කිව්වොත් මේක මිලියන බිලියන ගාන බරයි කියලා. ඒකට හේතුව මං ඒ දෙකේ දන්න ගැඹුර. මම මේ කෑ ගහලා කියන්නද මේක මෙච්චර ගැඹුරු කතාවක් කියලා? ඈ කොහොමද කියන්නේ ඒක වචන වලින්? ඒක කියලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ සමස්ත ඉන්ද්‍රයන් තුළ ක්‍රියාත්මක වන්නා වූ සියුම් මානසික ස්වභාවයක් හරි තිබුණා නම්, අල්ප වූ මානසික ස්වභාවයක් හරි තිබුණා නම්, ඒ සියල්ල ඒ වෙනකොට මේ සිද්ධාර්ථයන් හඳුනාගෙනයි හිටියේ. තේරුණාද? ඒ වචනේ මම කියලා කියන්නම්. අබමල් රේණුවක් වැනි කුඩා වූ අංශු මාත්‍රයක් හරි මේ මනසේ යම් ලක්ෂණයක්, ක්‍රියාදාමයක්, හැඩයක්, ස්වરૂපයක් තිබුණා නම් ඒ සියල්ල මේ වෙනකොට සිද්ධාර්ථයන් හඳුනාගෙනයි සිටියේ. මේ මේ බණහන එහෙම අඳුරගෙන නැහනේ. එතකොට ඒ සමස්තයේ හඳුනාගෙන සිටිද්දී තමයි ඒ සමස්තය තුලින් තමයි තේරුම් ගන්නෙ පාටිසෝතගාමි ප්‍රතිපදාව. අනුසෝතගාමි නෙමේ, පාටිසෝතගාමි ප්‍රතිපදාව තේරුම් ගන්න. මේවා තේරුම් ගන්න නම් නිදහස් මනසක් තියෙන්න ඕන, හුදකලාවේ සිටින්න ඕන, හැමින් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන, ධර්ම කරුණු නැවත නැවත ශ්‍රවණය කරන්න ඕන, නැවත නැවත ධර්මය මෙනෙහි කරන්න ඕන. එතකොට නුවණ වැඩෙනවා, ශක්තිමත් වෙනවා. අපි මේවට ශ්‍රද්ධාව ඕනේ, ප්‍රඥාව ඕනේ, වීරිය ඕනේ කී කියා ඉඳලා වැඩන්නේ. අපි තුල වීරිය ඇති කරලා ප්‍රඥාව ඇති කරලා මේවයි තියෙන යථාර්ථය තේරුම් ගන්න අපි උත්සාහ කරන්න ඕන. ඉකිලෙන්න පිහාට ඕනේ කියේ ඉඳලා වැඩක් නැහැ. පිහාට අපි හැමින් හැමින් එකතු කර ගන්න ඕන. ඒවට අවශ්‍ය කරන කලමනා රස කර ගන්න ඕන. හැස් කරගෙන මේ ධර්මයේ දකින්න ඕන. ලෝකෝත්තරත්වයකටපත් වුනොත් ඒ කියන්නේ මේ ලෝකයේ මනසින් තමන් කලම්බන්නේ බැරිපත්ත්වයට තමන්පත් වුනොත් එනතුනේ මේ ලෝකයේ සැනසිලිදායකම ජීවිතය ගත කරන කෙනා එයා වෙනවා. මේ ලෝකයේ දේවල් පාදානේ නැතුව ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. මේ කාම ලෝකයට බැඳෙන්නේ නැතුව, වස්තු ලෝකයට බැඳෙන්නේ නැතුව, ඉන්ද්‍රිය ලෝකයට බැඳෙන්නේ නැතුව ජීවත් වෙන්න ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගත්තාම මන්ට සැනසෙල්ලක් ඇති වෙනවා. ඒක තියෙන්නේ තමන්ගේ ගැඹුරු ආධ්‍යාත්මය තුළ. ඒක කවුරුවත් කනබොන විදියෙන්, ඇවිදින විදියෙන්, මේ බාහිර ශාරීරික ස්වභාවයකින් දකින්න බෑ. ශරීරය කියන්නේ එකක්. ශරීරය කියන්නේ එකක්. ඒ ශරීර ක්‍රියාවලිය කියන එක ඒක ගහක් වගේ දෙයක්. ඒ ගහකට ශක්තියක් ඕන. ඒ ගහක් වැඩෙන ක්‍රමයක් තියෙනවා. ගහකට යම් සංවේදී ස්වභාවයක් තියෙනවා. ඒ වගේ ශරීරයකට තියෙනව පෙන්නුතුනේ ශරීර සංවේදී ස්වභාවයන්. ඒක හරි. නමුත් මේ ආධ්‍යාත්මික සිතේ ක්ලේශ පරිදායන් තණ්හා මාන දිටි දුරු කරපු කෙනෙක් වුණාම ගසක් වගේ විවෘත මිනිසෙක් බවට පත් වෙනවා, නිදහස් මිනිසෙක් බවට පත් වෙනවා. පින්නතුනි, තථාගතයන් වහන්සේගේ ධර්මය අපි බණ පොතෙන් අහලා, කල්යාණ මිත්‍රත්වයෙන් ශ්‍රවණය කරලා, අහලා බලලා දැකලා අද අපි මේ කතා කරන්නේ. අපි අවබෝධ කරගත්තා නම් මේ අවබෝධ කරගත්ත ඒකෙයි. ඔබ අවබෝධ කරගන්නවා නම් අවබෝධ කරගන්නේ ඒ දෙයින්. නමුත් විශිෂ්ටයි කියලා කියන්නේ තථාගතයන් වහන්සේ කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව තම ස්වඥාණයෙන්ම සසන්තානයෙන්ම මේ සොයා ගැනීමයි විශිෂ්ට. සැරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා, සැරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා භාග්‍යවතුන් වහන්ස තනියෙන් සොයාගෙන මේ ධර්මය අවබෝධ කරන්න නෙමෙයි, හිතන්නවත් බෑ කියලා. ඒක එහෙම තමයි පින්නතුනේ. අපිට ඕමනාව තිබ්බට, අපිට උවමනාව තිබ්බට, අපිට කල්යාණ මිත්‍ර උපදේශය නැත්නම්, කල්යාණ මිත්‍ර උදව්ව නැත්නම් ධර්මය දකින්න බෑ පින්නතුනි. අපත් එහෙමයි. අප මේ විසඳුම මොකද්ද කියලා හැම තැනම හොයනවා, කාටවත් කියන්න පුළුවන් කමක් තිබුණේ. හැමෝම ඉවසන්න කියනවා, දරාගන්න කියනවා, ඉඩ දෙන්න කියනවා, බලාගෙන ඉන්න කියනවා, ගණන් ගන්න එපා කියනවා, සමාධිය වඩන්න කියනවා, සිල් කියලා ඔය එක එක ඒවා සමාදන් කළා තියනවා. ඉතින් අපි රොබෝ යන්ත්‍ර වගේ එහෙ මෙහෙ ගියා. නමුත් මනසින් එතර වෙනතුරු ලෝකයෙන් එතර වීමක් නැහැ. මනසින් එතර වීමට මනස භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මජ්ජිම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව, මධ්‍යම ප්‍රතිපදාව කියන එක ලෞකික අයට අර්ථ නිරුක්ති ලබා දෙන්න පුළුවන් කමක් නැහැ, පිළිපදින්න පුළුවන් කමක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවේ සිටින්නේ ආර්ය ශ්‍රාවකයෝ පමණයි. මධ්‍යම ප්‍රතිපදාවේ සිටින්නේ ආර්ය ශ්‍රාවකයා පමණයි. එහෙනම් මේ ලෞකික ලෝකයේ මේ කතා කරන මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ මොකද්ද? අතර මැදක් ගැන. ඒ මැද සාපේක්ෂිත මැදක්. ඒ මධ්‍යම ප්‍රතිපදාව බොරුවක්. ඒක අවිද්‍යාවක්. ඒක රැවටීමක්. එහෙනම් අපි මේ ලෝකේ පුහුදුන් භික්ෂූන්ගෙන් හරි පුහුදුන් භික්ෂුණියන්ගෙන් හරි පුහුදුන් ලෝකයාගෙන් හරි මධ්‍යම ප්‍රතිපදාවක් ඉගෙන ගත්තනම් පුතජ්ජණයෙක්ගෙන් ඒක අවිද්‍යාවක්. ඒක බොරුවක් වෙනවත් නෑ. ඒක කවදාවත් වෙන වැඩක් නෙමෙයි. කවදාවත් වෙන වැඩක් නෙමෙයි. එනිසා සැබෑ මධ්‍යම ප්‍රතිපදාව දන්නේ උතුම් ආර්ය ශ්‍රාවකත්වයන් පමණයි. අන්න උන්වහන්සේලා තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව වාසය කරන්නේ. අනිත් සියලුම අය අන්තයකට වැටෙනවාමයි. සංඥාවෙන් අන්තයකට වැටෙනවා, වේදනාවෙන් අන්තයකට වැටෙනවා, පාදානෙන් අන්තයකට වැටෙනවා, සංකල්පයෙන් අන්තයකට වැටෙනවා, වචනයෙන් අන්තයකට වැටෙනවා, සිහියෙන් අන්තයකට වැටෙනවා, සමාධියෙන් අන්තයකට වැටෙනවා, හැම තැනම අන්තයකට වැටෙනවා. අන්තයකට වැටෙන්නේ නැති කෙනා සත්වයේ පුජ්‍යලේ ආත්මයක් කොට දෘෂ්ටියක් නිර්මාණය කරන කෙනෙක්, පවත්වන කෙනෙක් නොවේ. හැදෙන්නේ අන්තයකට නොවැටෙන කෙනා සත්වයේ පුජ්‍යලේ ආත්මයක් හැටියට දෘෂ්ටියක් පවත්වන කෙනෙක් නෙමෙයි. මොකද සත්වයේ පුජ්‍යලේ කියන්නේ ඒක අඳුන ගන්න අලුතෙන් ඕනේ නැහැ. ඔය පුහුදුන් භාවයේ නම් ඔබ ඉන්නේ, ඔබ ඔය බලන යම්කිසි ඇංගල් එකක් තියෙනවනේ, ස්වરૂපයක් තියෙනවනේ. බලන්න ඒ ස්වરૂපය ඇතුලේ සත්වයේ පුජ්‍යලේ ආත්මයක්. මේ මම නෙමෙයි, මේ මම දකිනවා, මගේ දැක්ම කියන එක තමයි පහළ වෙන්නේ. අන්න ඒක තමයි ඔබ ඩිලීට් කරන්න ඕන, නැත්නම් රිමූව් කරලා දාන්න ඕන, එහෙම නැත්නම් නිරෝධ කරලා දාන්න ඕන, සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න ඕන, අහෝසි කරලා දාන්න ඕන. ඒකේ වරද මොකද්ද? වරද තමයි ඒක අවිද්‍යාව සහගතයි. අවිද්‍යාව සහගත නිසා මේ ලෝකේ අසරු දේවල් සරුයි කියලා දකිනවා. නිෂ්පල ධර්මයන් කෙරෙහි ලෝභ ద్వේෂ මොහ හට ගන්නවා. මාන දිට්ඨි හට ගන්නවා. ඒවයි පස්සේ යනවා. ඊට පස්සේ ගිනි පෙල්ලේ හැපුණු පළඟට ආඩවන ඉරනම, පැණි බෝතලයට බැහැපු ඒ පැණි කූඹියාට උණු දේ සිද්ධ වෙනවා. දැන් කූඹිය රසවත් කෑමක් කන්න කියලා ඉවරලා පැණි බෝතලෙට බහිනවා. මිනිහා හොඳට බඩ පිරෙන්න කනවා. කෑවට පස්සේ මොකද වෙන්නේ? ආයි බෝතලෙන් ගොඩේම ගැන කල්පනා කරන්නේ නැතුව කන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ බෝතලේම අපි දැක්කලා තියෙනවා අප්‍රමාණ වැටිලා ඔන්න මී යනවා. මෙසන්න ආදියත් එහෙමයි. මෙන්න මේ ක්‍රියාවලිය තමයි මේ සත්වයාට වෙන්නේ කියලා බුදුවරු පෙන්වුවා. ලස්සන ජාතක කතාවලත් තියෙනවා. මේ දේවදත්ත හාමුදුරුවන්ගේ කණ්ඩායමක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ මොරලක් කණ්ඩායමක් ඉන්නවා. එක්තරා ලස්සන නිල්ල ගහන ගොයමක් තියෙනවා. බෝසතාණන් වහන්සේගේ කට්ටිය මේකට ගිහිල්ලා අනික දුවල පැනලා කනකොට බෝසතාණන් වහන්සේ නායකත්වයෙන් දෙන කණ්ඩායම නිසා බෝසතාණන් වහන්සේ මතක් කළා, දැන් ඇදි කෑවා, දැන් මෙතන නිදා ගන්න මේ ලෑස්ති වෙන්න එපා, ලගින්න ලෑස්ති වෙන්න එපා, අපි ඉක්මනින් අනුන්ගේ කුඹුරක් කෑවේ කියලා කැලේට බොහොම ප්‍රමාණවත්ව කාලා හනික කැලේට ගමන් කළා. ඉතින් පස්සියාම දේවදත්තගේ කණ්ඩායම ඇවිල්ලා මේක ලස්සන කුඹුරක් තියෙනවා මේමයි කියලා නිල්ල කාලා හොඳට කාලා බඩ පිරෙන්නම කාලා දැන්නම් යන්නත් අමාරුයි කියලා එහෙම නිදාගත්තා. ඒගොල්ලන් මොකද වෙන්නේ? ඒගොල්ලෝ ගොදුරු වුණා. අන්න ඒ වගේ තමයි මේ සංසාරේ කන්න බොන්න පොඩ්ඩක් පුළුවන්. හැබැයි මේක පදිංචි වෙන්න, මේක සම්පූර්ණ ආත්මය කරගන්න ගියාම මොකද වෙන්නේ? අන්න සංසාරේ තැවෙන්න වෙනවා, මායයට අහු වෙනවා. ඒ නිසා බෝසතාණන් වහන්සේලා කියන උත්තමයෝ මේ ලෝකේ යම්කිසි පරිහරණයක් වශයෙන් පාවිච්චි කළාට මේ ලෞකික ලෝකය පාපිස්නක්සේ. කොහොමද වාදිතා කරන්නේ? පාපිස්සක්සේ. පාපිස් අපි ගණන් ගන්නවද? වටිනකමක් දෙනවද? නෑ, නිකන් කකුල පිහදාගෙන යනවා. එතකොට මේ සල්ලි, මිල මුදල්, යාන වාහන, ගොඩනැගිලි කොහොමද අපිට තියෙන්න ඕන ධර්මය හමුවේදී? පාපිස්සක්. පාපිස්සක් වෙනතුනේ. පාපිස්සක්. ඒක කිසිම වටිනාකමක් තියෙන්න බෑ. ඒව සාමාන්‍ය අපිට උමනා කරන නිසා, සම්මුතියක් නිසා වෙ තියෙනවා මිසක් නැත්තම් පාපිස්සක්. ඒව තුලින් ජීවිතයට ආභරණයක් කරගෙන ඉන්න එපා. මොකද හේතුව? අතට ගත්ත දේ දාලා යනවා, හිතට ගත්ත දහම විතරයි අපි අරන් යන්නේ. ඉතින් මේ ධර්මයේ තේරුම් අරගන්න, ජීවිතේ වාසනාවන්ත කරගන්න, ලස්සන කරගන්න හැම දිනාටම වාසනාව භාග්‍ය ලැබේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම නිරෝගී සම්පත් වේවා, සද්ධර්ම අවබෝධය සැලසේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේහි දායකත්වය ධර්මින් කටයුතු කරනු ලබන්නේ හයිඩේ සුමනාවතී පිටවත් මාතාව විසින්. එතුමිය රෝගාතුරව අසනීප තත්ත්වයෙන් දායකත්වය දරනු ලබන අයිඩී සුමනාවතී පින්වත් මහතාවට පළමුවෙන්ම අපි නිරෝගී සම්පත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එතුමියගේ පුණ්‍ය වාක්‍යයේ මෙහෙම සඳහන් වෙනවා. දැඩි සත්කාරයකගේ දින 15ක් පමණ සාධ්‍ය තත්ත්වයෙන් පසු ඒ අයිඩී සුමනාවතී මාතාව සුවපත් වීමට අප කැප වූ ආසිරි මෙඩිකල් සහ ආසිරි සර්ජිකල් යන රෝහලෙහි වෛද්‍ය කේඩී දුමින්ද මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මෙන්ම නිනතුරු ශක්තිය ලබා දෙන වෛද්‍ය සුපේෂල මහතාට පුණ්‍යානුමෝදනා කිරීමට එතුමිය කාරුණික වෙනවා. ඒ වගේම තවත් රෝගීන් සුවපත් කිරීම සඳහා ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා. වෛද්‍යකේදී දුමින්ද මහතා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. එසේම වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කැනඩාවේ පදිංචිව සිටින අයිඩී සුමනාවතී මාතාවගේ ඇඩි මහල් දියණිය සහ පුතුණුවන්ටද මන්දුල මහතා ඇතුළු පවුලේ සැමට මෙන්ම මිසිසාගා බෞද්ධ විහාරස්ථානයේ වැඩවාසය කරන සරණපාල ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අයිඩී සුමනාවතී මාතාවගේ නිවසේ සිටින දියණියන් දෙදෙනාට සහ පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා කරලා සිටිනවා. ඒ වගේම කළුතර ශ්‍රී මහා බෝධි දළදා මාලිගාව ගලපාත රජ මහා විහාරයේ ඇල්පිටිය මහමෙවුනා ආසපෝ යන පුදමින් මේ සිදු කරනු ලදන කුසල් සත්‍යක්‍රියා බෝධි පූජාමෙන්ම විවිධ අයුරින් උදව් උපකාර කළ ඒ ఐడి సుమనావతి మాతావగే నగినియన్ ఎతులు సీలు ఞాతీంట హితమిత్రంట మెన్మ అసల్వాసి సీలు దినాటమత్ పుణ్యానుమోదన సెట్ ప్రార్థనా కర్ణో ధర్మేన్ జీవితే సెనసేవా కేల ఏవాగేమ శ్రీ విజయారామ విహారస్థానే వెడవాసే గను స్వామీన్ వహన్సేలా సీలు దినాటమత్ హిమ విహారస్థానే సగ్దేవ పూజ ఆది ఏ సిధు కరణ పుణ్యానుమోదనా కర్ణే హెమ దినాటమత్ ఏవాగేమ సువేస్ సువరస్ విహర విహారస్థానే హి వెడవాసే గను స్వామీన్ వహన్సేలా సీలు దినాటమత్ కరిత్త కంద విహారస్థానే వెడవాసే కర్ణ స్వామీన్ వహన్సేలా సీలు దినాటమత్ పుణ్యానుమోదనా కరమి సిత్ ప్రార్థనా కరుణ మే ముహూర్తేదీ ఏ సీలుమ ఆశీర్వాద తులిన్ ఎతుమియట ఎతుమియ సిదుకన లద పుణ్య బలయన్ తులిన్ ఎతుమియట ఆరే ఆయురారోగ్య సపవర్ధనే వేవా కేలద అపద ప్రార్థనా కరమిన్ అది ధర్మదేశన అవసాన్ కరుణవా ఎతుమియగే సీలు సత్ ప్రార్థనా సఫల వేవా నిరోగీ సంపత్ లభేవా తవ తవ దహం కుశల్ బల దీవులు కరగన్నట ధర్మ జ్ఞాని వడవడా ఎతి కరగన్నట శక్తి ధైర్య వెరడేవా రటలోక జాతీయ మే మోతే ఆరక్షా కన్న అతిగారు జనాధిపతితుమా నతులు సౌఖ్య కార్యమండలి హెమ దినాటం రత్నత్రయ ఆశీర్వాదే లభేవా జనతావుగే తవదానీయం వెళ మే రోగపీడావన్గిన్ వెలకి జీవితే సోపత్వగతకరన్నట హెమ దినాటం వాసనా భాగ్యవేవా పాపే దురుకరత్వా కుశలే వడత్వా సద్ధర్మే హితాలావా జీవత్వా మెలో వసేం బుద్ధాది మహోత్తమయాన్ వహన్సేలా దేశ వదాల ఏ ధర్మే అవబోధ కరగిన హెమ హితకమ సద్భావ్య మైత్రియ గుడనగేవా సేలు సత్వయో సోపత్తిత్వా నిదుక్వేత్వా నీరోగీవేత్వా అభివాదన శీలిస నిచ్చం బుద్ధాపచాయినో చత్తారో ధమ్మా వడ్డంతి ఆయువన్నో సుఖం బలం ఆయురారోగ్య సంపత్తి పుణ్యవంతసేతు చ అతో నిబ్బాన సంపత్తి ఇమినాతే సమింజతు సంబుదు సరణ వివాసోపత్తి వివాసోపత్తి.